You're with SBS Radio.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ලෝකේ පුරාම මේ වෙනකොට වඩාත් උණුසුම් මාතෘකා මොනවද? මොනවද ලෝකේ පුරාම සිදුවෙමින් තියෙන විශේෂතා? අපි එකට ගොනු කරන්නට සූදානම් සතිපතා අපි ඔබ වෙත සමීප කරන සිකුරාද දවසේ ඔබ වෙත ගෙනෙන ලෝ වටා විදේශ වෙත් සංග්‍රහයෙන් සුපුරුදු විදිහට මේ විමර්ශනයට දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා ශ්‍රී ලංකාවේ සිට AFP ප්‍රවෘත්ති ජාලයේ ප්‍රංශ ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලරක්ෂි.
අපි මුලින්ම අවධානය යොමු කරමු මේ වෙනකොට සමස්ත ලෝකයේම ප්‍රමුඛ අවධානය යොමු වෙලා තියෙන සිරියාවේ ඊසාන දිග ප්‍රදේශයට සිදු වෙලා තියෙන තුර්කි බලපෑම පිළිබඳව දැන් SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශ වලට ඔබ මේ සතිය පුරාම සවන් දුන්නා නම් අපි විදේශ ප්‍රවෘත්ති වලට මේ ප්‍රවෘත්තිය යාවත්කාලීන ක්‍රමින් හිටියේ කෙටියෙන් මම සඳහන් කිරීමක් කරන්නම් මොකක්ද එහිදි සිද්ධ වෙලා තියෙන කියලා මේ වෙනකම් සිරියාවේ ඊසාන දිග ප්‍රදේශයේ ඇමරිකානු හමුදාව රැඳී සිටියා. ඇමරිකානු හමුදාවේ සහයෝගය ආධාර උපකාර ලැබුණා එම ප්‍රදේශයේ සිටින ඒ කුර්දි සටන්කාමීන්ටත්. එතකොට කුර්දි සටන්කාමීන් සහ ඇමරිකානු හමුදා මේ දෙපිරිසම එකතු වෙලා IS මර්ධන කටයුතු වල තමයි යෙදිලා හිටියේ. නමුත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හදිසි තීරණයක් මත මේ ඇමරිකානු හමුදා පිරිස් නැවත ගෙන්වා ගන්නවා ඇමරිකාවට. ඒ අනුව අසල්වාසී රටක් වන තුර්කියට ඉඩ කඩ ලැබෙනවා. මේ සිරියාවේ ඊසාන දිග ප්‍රදේශයට තමන්ගේ හමුදා කණ්ඩායම උදවලා එම ප්‍රදේශයේ සරණාගතීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න කියලා. මොකද තුර්කිය විශ්වාස කරනවා මේ කුර්දි සටන්කාමීන් ත්‍රස්තවාදී කණ්ඩායම් කියලා. ඉතින් ඒ අනුව ඔවුන්ගෙන් මුදවාගෙන මේ ප්‍රදේශය සරණාගතීන්ට ආරක්ෂිත කලාපයක් බවට මේ ප්‍රදේශය පත්කරලීම උදෙසා ක්‍රියා කරනවා කියලා තමයි තුර්කි ජනාධිපති රිසෙප් තයිප් අර්දුහාන් මේ වෙනකොට ජාත්‍යන්තර මාධ්‍යයට ප්‍රකාශ කරමින් තියෙන්නේ. නමුත් මෙහිදී දැන් මේ වෙනකොට තුර්කි හමුදාව මේ ප්‍රදේශයට ඇතුල් වෙලා සිදු කරන මේ සටන් ක්‍රියාදාම හින්දා සිරියාවේ ඊසාන දිග ප්‍රදේශයේ මේ වෙනකොට රැඳිලා සිටිනේ කුර්දි සටන්කාමීන් සහ තුර්කි රජයේ හමුදා අතර තියෙන මේ උණුසුම් වාතාවරණය එන්න එන්නම් වැඩි වෙමින් පවතින බවක් තමයි පෙනියන්නේ. දැන් මේ තොරතුරු අපි ප්‍රවෘත්ති හරහා වාර්තා කරලා තියෙනවා. අමල් අපි එතනින් එහාට ගිහිල්ලා මේ තත්ත්වයේ මේ වෙනකොට වාර්තා වෙන අලුත්ම තොරතුරු සහ විශේෂයෙන්ම ජාතීන්ගේ සංවිධානය යුරෝපා සංවිධානය වගේ විශේෂ ලෝ බලගතු සංවිධානය මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර පිළිබඳවත් කතා බහ කරන්න කැමතියි.
ඔව් දිලක්ෂි, ජාත්‍යන්තර වශයෙන් බැලුවොත් අනිකුත් යුරෝපා රටවල් තුර්කියෙන් මෙතන ඉල්ලීමක් කළා තියෙනවා මේ තමන් ආරම්භ කළ තියෙන මේ යුද මෙහෙයුම ආපස්සට ගන්නයි කියලා. මොකද මේ වෙනකොට තුර්කියත් සිරියාවත් අතර තියෙන කිලෝමීටර් 500ක විතර වගේ දේශ සීමාව හරහා මේ වෙනකොට තුර්කි හමුදාව ගමන් ආරම්භ කළා තියෙනවා. ඒ එක්කම මේ කිලෝමීටර් 500ක් විතර දිග තියෙන ඒ දේශ සීමා ප්‍රදේශයේ තුර්කියේ ගුවන් යානා විසින් දිගින් දිගටම සිරියාව ඇතුලේ කටයුතු කරන ඒ කුර්දි ජාතිකයන් ඉන්න කඳවුරු වලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළා තියෙනවා. ඉතින් දැනට ඒ කුර්දි ජාතිකයන් ඔවුන් IS සංවිධානයට දිගින් දිගටම විරුද්ධව එල්ල කරපු ඒ තමන්ගේ යුද මෙහෙයුම් අලුතෙන් ඇතිවෙච්ච තත්ත්වය අනුව ඔවුන් ඒවා නතර කරලා තියෙනවා. ඉතින් නැවතත් IS සංවිධානය හිස ඔසවීමේ අවධානමක් තියෙන නිසා විශේෂයෙන්ම යුරෝපීය රටවල් කලබලයට පත් වෙලා තියෙනවා. මොකද යම්කිසි විදිහකට IS සංවිධානය සිරියාව තුළ නැවත බලවත් වෙලා ඔවුනට යුදමය ශක්තියක් ඇති වුණොත් ඒක විශේෂයෙන්ම යුරෝපයට තර්ජනයක් හැටියට ඔවුන් සලකනවා. මේ IS ක්‍රියාකාරවරුන් ඔවුන් සිරියාවේ ඇතුළේ ඉඳගෙන බොහෝ වෙලාවට යුරෝපීය අගනුවරවල් වල ප්‍රහාර එල්ල කරන්න යොමු වුණා. ඉතින් එවැනි ප්‍රවණතාවයක් නැවත ඇතිවේ කියන බිය ඇති වෙලා තියෙනවා. ඒ එක්කම මේ කුර්දිවරුන් විසින් IS සංවිධානයේ ක්‍රියාකාරීන් 12,000ක් විතර අත්අඩංගුවට අරගෙන දැනට ඒ කඳවුරු වල රඳවාගෙන තියෙනවා. ඉතින් මේ විදිහට තුර්කිය මෙතෙක් IS සංවිධානයට එරෙහිව කටයුතු කරපු ඒ කණ්ඩායමට ප්‍රහාර එල්ල කරනවා නම් මේ 12,000ක් වෙන IS ක්‍රියාකාරීන්ට ඒ කඳවුරු වලින් පැන යාමේ ඒ තියෙන අවස්ථාවත් වැඩි වෙලා තියෙනවා කියන ඒ බිය නිසා තමයි බොහෝ වෙලාවට මේ බටහිර රටවල් විශේෂයෙන්ම යුරෝපීය රටවල් මෙතන බොහොම කනස්සල්ල පළ කරන්නේ. මොකද IS සංවිධානය මුළු ලෝකයටම තර්ජනයක් වෙන ආකාරයට නැවතත් සිරියාවේ හිස ඔසවීමේ අවධානමක් මේ තුර්කිය ගත්තු යුද ක්‍රියාවලිය නිසා උද්ගත වෙලා තියෙනවා.
දැංගමල් එතනදී ප්‍රශ්නයක් නැගෙනවා. මේ වෙනකන් IS මර්ධන කටයුතු වල යෙදිලා හිටිය ඇමරිකන් හමුදාව හදිසියෙම මේ ආකාරයෙන් සිරියාවෙන් ඉවත් කර ගැනීමට ට්‍රම්ප් කටයුතු කළේයි කියලා. එහි පසුපස තියෙන කතාව මොකද්ද?
ඔව්, මේක ඇත්තටම දිරිදුක්ෂි. කවුරුත් බොහොම එකපාර්ට්ටම කාටවත් විශ්වාස කරන්න බැරි විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා තමන් තුර්කී ජනාධිපති සමඟ ඇතිවෙච්ච දුරකථන සංවාදයකදී ප්‍රකාශ කරලා තිබුණා, දැනට සිරියාවත් තුර්කියත් අතර දේශ සීමා ප්‍රදේශයේ රඳවා තියෙන ඇමරිකානු බටපිරිස් වහාම ඉවත් කරගන්නවා කියලා. ඇමරිකන් හමුදා සංඛ්‍යාව ඉතාමත්ම අල්පයි, 1000කට අඩු ප්‍රමාණයක්. නමුත් ඔවුන්ගේ ඒ ප්‍රදේශයේ ඔවුන් රඳවා තියපු නිසා තුර්කිය කිසිම අවස්ථාවකදී උත්සාහ කළේ නැහැ ඒ තමන්ගේ රට විරුද්ධව කටයුතු කරන කුරුදිවරුන් සම්බන්ධයෙන් පියවර ගැනීමට. මොකද ඇමරිකන් හමුදාවට හානියක් වෙයි කියන ඒ බිය නිසා තුර්කිය හැම අවස්ථාවකදීම ඉතාමත්ම පරිස්සමෙන් තමයි කටයුතු කරේ. නමුත් මේ ප්‍රදේශයේ රඳවා තිබිච්ච ඇමරිකන් බටපිරිස් ඉවත් වෙනවත් එක්කම තුර්කියට අර තිබිච්ච මීට කලින් තිබිච්ච ඒ සීමාවන් ඉවත් කරලා ඔවුන්ට පුළුවන් වුණා සම්පූර්ණ යුද මෙහෙමක් දියත් කරන්න. අවුරුදු ගාණක් තිස්සේ ඔවුන් බලාගෙන හිටියේ මේ කුරුදිවරුන්ට විරුද්ධව යම්කිසි පියවරක් ගන්නට. ඉතින් ඒ අවස්ථාව ලැබුණත් එක්කම තුර්කිය ජනාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වෙලා ඇමරිකන් හමුදාව ඒ ප්‍රදේශයෙන් ඉවත් වෙනවත් එක්කම මේ යුද මෙහෙම දියත් කරා. නමුත් ඒකත් එක්කම ඩොනල්ඩ් ට්‍රම්ප් තුර්කියට අවවාදයක් කරා, තුර්කිය මේ විදිහට යුද මෙහෙයුමක් ආරම්භ කරොත් තුර්කියේ ආර්ථිකය සුණු විසුණු කරන්නට ඇමරිකාවට බලය තියෙනවායි කියලා. එවැනි තර්ජනයක් ඩොනල්ඩ් ට්‍රම්ප් කළාට ඒක ක්‍රියාත්මක වන බවක් පේන නැහැ. දැන් සිද්ධ වෙලා තියෙන්නේ ඇමරිකාවට පක්ෂපාතව කටයුතු කරපු අයට තුර්කියත් සමග දැන් යුද වදින්න වෙලා තියෙනවා. ඔවුන්ට සහාය දුන්න, ඔවුන්ට අවියායුධ ලබා දුන්න ඇමරිකාව දැන් ඒ ප්‍රදේශයෙන් ඉවත් වීමත් එක්කලා.
දැන් ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් තුර්කි ජනාධිපති එර්දෝහාන් එක්ක ඉරිදා සිදු කරපු දුරකථන සංවාදයේ ප්‍රතිඵල විදිහට ඇමරිකන් හමුදාව ඉවත් කරගත්තා සිරියාවෙන්. ඊට පස්සේ තවත් දුරකථන ඇමතුමක් හින්දා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ වෙනකොට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙනවා. මේකත් ජාත්‍යන්තරව වැඩි වශයෙන් කතා බහ වන කාරණාවක්. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දුරකථන ඇමතුමක් ලබා දුන්නු යුක්‍රේන ජනාධිපතිවරයාට යම් කිසි හේතුවක් නිසා. මේ හේතුව තමයි ඇත්තටම මේ වෙනකොට ඇමරිකානු ජනාධිපතිවරයාට දෝෂාභියෝගයකට මුහුණ දීමට සිදුවන තත්වයක් දක්වා වැඩි වර්ධනය වෙලා තියෙන්නේ. මම කැමති අමල් මේ කතාවේ සුළු මුල සම්පූර්ණයෙන්ම ඔබෙන් දැනගන්නේ ඊළඟට.
දිලදුක්ෂි, මේක ඇත්තටම ඇමරිකාවේ ඉතාමත්ම දරුණුම දේශපාලන අර්බුදය, එහෙමත් නැත්නම් ව්‍යවස්ථාමය අර්බුදය ඇතුළත අපිට දකින්න පුළුවන් මෑත කාලයේදී. මොකද මීට කලින් ඇමරිකාවේ ජනාධිපතිවරු දෝෂාභියෝගයට ලක් වෙලා තියෙන තුන් අවස්ථාවක පමණයි. ඉතින් ඒ එක අවස්ථාවකවත් ඒ දෝෂාභියෝගයන් සම්පූර්ණ වෙලා නැහැ. ඒ දෝෂාභියෝගයන් මන්ත්‍රණ සභාවලින් අනුමත වෙන්නට කලින් එක්කෝ ඒ ජනාධිපතිවරු ඉල්ලාස්සලා තියෙනවා, එහෙම නැත්නම් අපි ගත්තොත් බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයා ඔහුට විරුද්ධව ගේන දෝෂාභියෝගය ඉහළ මන්ත්‍රණ සභාවේදී පරාජයට පත් වෙලා තියෙනවා. දැන් මේ වගේ දෝෂාභියෝගයකට ලක්වීමේ තත්වයට ඩොනල්ඩ් ට්‍රම්ප් පත් වෙලා තියෙන්නේ යුක්‍රේන් ජනාධිපතිවරයා සමග කරපු දුරකථන සංවාදයේදී. ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා තමන්ගේ ප්‍රධාන දේශපාලන එදිරිවාදියා හැටියට දැන් පත් වෙලා තියෙන ජෝ බයිඩන්ගේ පුතා යුක්‍රේනයේ කරපු වෙළඳ ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා ඔහුව වැරදිකරුවෙක් කරන තත්වයට කටයුතු කරන්නයි කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ අයුතු යෝජනාවක් යුක්‍රේනයේ ජනාධිපතිවරයාට කළා කියලා වාර්තා වෙලා තියෙනවා. මේ දුරකථන සංවාදයේ පටිගත කිරීමක් කරන්න නැහැයි කියලා වාර්තා වෙන්නේ. නමුත් දවල මන්දිරයේ නිලධාරිනුත් ඒ වගේම ඒ බුද්ධ්‍යාංශ නිලධාරිනුත් මේ සාකච්ඡාව යන අවස්ථාවේදී දෙපළ සාකච්ඡා කරපු කරුණු සම්බන්ධයෙන් තමුන් විසින් ලබාගත්තු සටහන් එහෙම නැත්නම් අපි කියන මේ නෝට්ස් අනුව බලපුවහම ඩොනල්ඩ් ට්‍රම්ප් අයුතු ඉල්ලීමක් කළා කියලා, විශේෂයෙන්ම විදේශ රටක නායකයෙකුගෙන් ඉල්ලීමක් කළයි කියලා තමන්ගේ රටේ අභ්‍යන්තර දේශපාලන කටයුත්තකට ඍජුවම මැදිහත් වෙලා බලපෑම් කරන්න කියලා. ඉතින් මේක ඇත්තටම දේශද්‍රෝහී කාරණාවක් හැටියට තමයි ඇමරිකාව දකින්නේ. ඉතින් ප්‍රථම වතාවට ඇමරිකාවේ ඩෙමොක්‍රටික් පක්ෂය නැත්නම් ඩොනල්ඩ් ට්‍රම්ප් විරුද්ධ පක්ෂය තීන්දුවක් ගත්තා ඩොනල්ඩ් ට්‍රම්ප් මේ කාරණාව සම්බන්ධයෙන් දෝෂාභියෝගයකට ලක් කළ යුතුයි කියලා. එතකොට ඒ දෝෂාභියෝගයට ලක් කරන මේ කටයුතු දැන් ආරම්භ වෙලා තියෙනවා. නමුත් ඉහළ මන්ත්‍රණ සභාවේ තවමත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට වැඩි බහුතරයක් තියෙන නිසා, ඔහුට මන්ත්‍රී ආසන 6ක බහුතරයක් තියෙන නිසා ඔහුට මේ දෝෂාභියෝගයේ වැළැක්වීමේ හැකියාව තියෙනවා. නමුත් දැනට අනාවරණය වෙලා තියෙන සාක්ෂි අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ පක්ෂයේ සමාජිකයන්ගෙත් පිළිකුලට ලක්වලා තියෙනවා, ඔවුන්ගේ විවේචනයට ලක්වලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ පාලන කාලයේදී ඔහුට මූණ පාන්නට සිදුවෙච්ච දරුණුම අභියෝගය හැටියට හඳුන්වන්න පුළුවන්. දැනට පහළ මන්ත්‍ර සභාවේ ඔවුන් ඒ විභාගයට අරගෙන තියෙනවා. ඒ විභාගය ගන්න අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඔවුන්ට බාධා කළොත් ඒ බාධා කිරීමත් ඔබ්ස්ට්‍රක්ෂන් ඔෆ් ජස්ටිස් එහෙම නැත්නම් නීතිය ක්‍රියාත්මක කිරීමට බලපෑම් කිරීම කියන තවත් චෝදනාවක් ගෙනල්ලා ඒ අනුවත් ඔහුව දෝෂාභියෝගයට ලක් කිරීමේ වැඩපිළිවෙල දැන් දියත් වෙමින් පවතිනවා.
දැන් ඊළඟට මේ තවත් රටක නායකයෙක් විශාල අර්බුදයකට මුහුණ දීලා සිටිනවා. ඒ තමයි බ්‍රිතාන්‍ය අගමැතිවරයා බොරිස් ජොන්සන්. බ්‍රෙක්සිට් එක නිසා බොරිස් ජොන්සන්ට මුහුණ දෙන්නට සිදුවුණු ගැටලු අනන්තයි අප්‍රමාණයි. තාමත් විශාල ගැටලුවකට ඔහු මුහුණ දීලා සිටිනවා. මොකද බ්‍රෙක්සිට් එක එහෙමත් නැත්නම් යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් වීමේ ක්‍රියාදාමයේදී නෝ ඩීල් කියන තත්වය යටතේ, ඒ කියන්නේ කිසිදු එකඟතාවකට එළඹීමකින් තොරව බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් කර ගැනීමේ ප්‍රයාමයෙහි බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍ය අගමැතිවරයා නියලීලා සිටින නිසා ඒට විරුද්ධව විශාල ජන බලවේග සහ දේශපාලන බලවේග ක්‍රියාත්මක වෙමින් තියෙන කාලවකවානුවක්. මේ මාසේ ඉතාමත්ම සුවිශේෂී මේ බ්‍රෙක්සිට් එකට මේ මාසේ අන්තිම වෙනකොට බ්‍රිතාන්‍ය හරියට තීරණයක් ගන්න ඕනේ, ඩීල්ලෝ නෝ ඩීල්, එකඟතාවකින් හෝ එකඟතාවකින් තොරව ඉවත් වෙනවාද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන්. දැන් මේ වෙනකොට යුරෝපා සංගමයත් බ්‍රිතාන්‍යත් අතර තත්ත්වය උණුසුම් වෙමින් තියෙන කාලවකවානුවක්. අපි කැමතියි මේ සම්බන්ධව මේ වෙනකොට අලුතෙන්ම අපිට වාර්තාවන තොරතුරු දැනගන්නම.
ඔව් විරක්ෂි, දැන් මේ බ්‍රෙක්සිට් එක සම්බන්ධයෙන් නොයෙකුත් දිනවකවානු ඒ කාල සීමා පැනවිලා තියෙනවා. දැන් අද දවසේ වෙනකොට බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයත් එක්ක අලුත් සාකච්ඡාවක්, ඒ වෙනත්නම් මේක ඉතාමත්ම තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. මොකද ඔවුන් ලබන සතියන්තයේ වෙනකොට ඔවුන්ට එකගතාවයක් ඇතිවෙන්නට ඕන යුරෝපා සංගමයත් එක්ක කොයි විදිහටද 31 වෙනිදා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් වෙන අවස්ථාවේදී මේ දෙපාර්ශවය කටයුතු කරන්නේ, විශේෂයෙන්ම වේගු කටයුතු සම්බන්ධයෙන් උත් ඒ එක්කම ආගමන විගමන කටයුතු සම්බන්ධයෙන්. ඉතින් ඒ කාරණා සම්බන්ධයෙන් මේ වෙනකොටත් කිසිම එකගතාවයකට එන්න අපහසුත් වෙලා තියෙනවා. බොරිස් ජොන්සන් උත්සාහ කරනවා කිසිම එකඟතාවයක් නැතිව හෝ 31 වෙනිදාට බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් කරගන්න. නමුත් බ්‍රිතාන්‍ය විපක්ෂය, ප්‍රධාන විපක්ෂය ඔවුන් නැවතත් උත්සාහ කරනවා අඩුගානේ උසාවි මාර්ගයෙන් හෝ බොරිස් ජොන්සන්ව මෙතනදී වැළැක්වීමට, ඒ කියන්නේ එකඟතාවයකින් තොරව බ්‍රිතාන්‍ය ඉවත්වීම නැතිකරන්න ඒක වළක්වීම සඳහා උසාවි නියෝගයක් ගැනීම සඳහා දක්වා ඔවුන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ඇති වෙලා තියෙන තත්වයේ උඩ බ්‍රිතාන්‍ය පෞමේ මිලත් බොහොම ශීඝ්‍රයෙන් පහුගිය දිනවල පහත වැටලා තියෙනවා. ඒකත් එක්කලා බ්‍රිතාන්‍ය නැවතත් මහා මැතිවරණයකට යෑමේ අවධානය යොමු තියෙනවා. මොකද බොරිස් ජොන්සන්ට මේ බ්‍රෙක්සිට් ප්‍රශ්නය නිසා ඔහුට තිබිච්ච පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වෙලා දැන් අද ඇත්තටම ඔහු සුළුතර අගමැති කෙනෙක් හැටියට තමයි කටයුතු කරන්නට ඔහුට සිද්ධ වෙලා
තියෙන්නේ. දැන් ඊළඟට තවත් මේ බොහොම ආකර්ෂණීය ප්‍රවෘත්තියක් ලෝකේ පුරාම ප්‍රචලිත වෙමින් තියෙනවා. ඔබ දන්නවා ඔස්ට්‍රේලියානු ජාතික ජුලියන් අසාන්ජ්, විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් මේ වෙනකොට එංගලන්තයේ සිරභාරයේ සිටින්නේ. මේ සම්බන්ධව තොරතුරු ඔබ දැන් දන්නවා ඇති කියලා අපි විශ්වාස කරනවා. අපිත් මේ සම්බන්ධව තොරතුරු වාර්තා කළා. ඔහුට චෝදනා කිහිපයක් තියෙනවානේ. දැන් ඇමරිකාවේ අභ්‍යන්තරික රහස් තොරතුරු, රාජතාන්ත්‍රික තොරතුරු පිටමං කළාය කියලා ඇමරිකාව ඔහු අත්අඩංගුවට ගන්නට ලුහු බඳිමින් සිටිනවා. ඒ අතරතුරේදී ඔහුට ලිංගික අපචාර චෝදනා එල්ල කළා ස්වීඩන් රජයෙන්. ඊට පස්සේ එයට සම්බන්ධ නඩු වාර විභාගවලට ඔහු පෙනී නොසිටීම සහ අපකොන්දේසි කඩකිරීම කියන චෝදනාව යටතේ එංගලන්තයේ ඉක්වදෝරු තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරණ ලබමින් හිටිය ජුලියන් අසාන්ජ් එංගලන්ත පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන දැන් නඩු විභාග කළ සති 50කට ඔහුව සිරගත කරලා තියෙන්නේ. ඒ සම්බන්ධව තොරතුරු ඔබ දන්නවා ඇති කියලා අපි විශ්වාස කරනවා. දැන් මේ ඉක්වදෝරු තානාපති කාර්යාලයේ හිටිය ජුලියන් අසාන්ජ් කරපු රහස් මෙහෙයුම් සහ කතාබහ කොහොමද දැනගත්තේ, කවුද මේ පසුපස සිටියේ කියන කාරණාව සම්බන්ධයෙන් හරි අපූරු තොරතුරක් වාර්තා වෙනවා ස්පාඤ්ඤයෙන්. ස්පාඤ්ඤ උසාවිය මගින් මේ සම්බන්ධව යම් කිසි වූ විමර්ශනයක් සිදු කරමින් යනවා. ඒ සම්බන්ධව සම්පූර්ණ තොරතුරු අපිට ඉදිරිපත් කිරීමට ඔබට බාර කරනවා මල් මේ සම්බන්ධව වාර්තා වෙන අලුත් තොරතුරුත් එකතු කරගෙන.
දිලුක්ෂේ මේ ලන්ඩන් නුවර තියෙන ඉක්කොඩෝ තානාපති කාර්යාලයේ ආරක්ෂක කටයුතු ඔවුන් පවරලා තිබුණේ පුද්ගලික සමාගමකට. මේ සමාගමේ නම අන්ඩර්කවර් ග්ලෝබල් ලිමිටඩ් කියන ස්පාඤ්ඤයේ ලියාපදිංචි සමාගමක්. ඉතින් දැන් ස්පාඤ්ඤයේ ඉහළ අධිකරණය විමර්ශනයක් ආරම්භ කළා තියෙනවා මේ අන්ඩර්කවර් ග්ලෝබල් කියන සමාගම සම්බන්ධයෙන්. මෙතන දැන් චෝදනාවක් එල්ල වෙලා තියෙනවා, විශේෂයෙන්ම ජුලියන් අසාන්ගේ පාර්ශවෙන්. ඔහු ඉක්වඩෝ තානාපති කාර්යාලය ඇතුළේ ඉන්න අවස්ථාවේදී ඔහු කතා බහ කරපු දේවල් පිළිබඳව ඔහුගේ දුරකථන ඇමතුම් වලට රහසේ සවන් දුන්නයි කියලා. ඒ රහසේ සවන් දුන්න පමණක් නෙමෙයි, ඒ තොරතුරු ඇමරිකානු බලධාරීන්ට ලබා දුන්නයි කියන චෝදනාවත් එල්ල වෙලා තියෙනවා. ඉතින් මෙතනදී මේ අන්ඩර්කවර් ග්ලෝබල් කියන තානාපති කාර්යාලයේ ආරක්ෂාව සපයපු සමාගමම තානාපති කාර්යාලයේ ඇතුළත රහසිගතව මයික්‍රෝෆෝන් සවිකරන, විශේෂයෙන්ම ජූලියන් අසාන්ජ් ගැවසෙන ස්ථානවල ඔහු කතාබහ කරපු ඒ සියලුම දේවල් තුන්වන පාර්ශ්වයකට ලබා දුන්නේ කියන චෝදනාව ඇවිල්ලා තියෙනවා. ඒකම මේ අන්ඩර්කවර් ග්ලෝබල් කියන සමාගම ඉක්වඩෝ තානාපති කාර්යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට මාසිකව ඇමරිකානු ඩොලර් 22,000 අල්ලසක් මාසිකව ලබා දුන්නයි කියන ඔවුන්ගේ කටයුතු දිගින් දිගටම පවත්වාගෙන යෑමට. විශේෂයෙන්ම ජූලියන් අසාන්ජ් ඔහුගේ නීතිඥයන් සමග ඉක්වඩෝ තානාපති කාර්යාලයේදී ඒ සාකච්ඡා පැවැත්වුවේ තානාපති කාර්යාලයේ කාන්තා වැසිකිළියක් තුළ කියලා කියනවා. මේ කාන්තා වැසිකිළිය තුලත් මයික්‍රෝෆෝන් සවි කරලා ජූලියන් අසාන්ජ් ඔහුගේ නීතිඥයන් සමග කරන කතාබහ, ඒවායේ සියලුම තොරතුරු ඇමරිකානු බලධාරීන්ට ලබා දුන්නයි කියන ඒ චෝදනාවක් දැන් මතුවෙලා තියෙනවා. ඉතින් මේ අධිකරණ කටයුත්තේ ප්‍රතිඵලයක් හැටියට මේ වෙනකොට මේ අන්ඩර්කවර් ග්ලෝබල් කියන සමාගමේ ඒකේ අයිතිකාරයා ඔහුට පිටරට යෑම වළක්වලා තියෙනවා. ඔහු සති දෙකකට සැරයක් ස්පාඤ්ඤයේ බලධාරීන්ට වාර්තා කරන්නට ඕනේ කියලා තියෙනවා. ඉතින් මේ පරීක්ෂණයේ ආරම්භ වීමත් සමගම කොතරම් දුරට ජාත්‍යන්තර බුද්ධි සේවා ඉක්කොඩෝ තානාපති කාර්යාලය තුළ වෙන කටයුතු කොතරම් හොඳට මේවා දැනගත්තද කියන කාරණාව පිළිබඳ මේ ස්පාඤ්ඤයේ අධිකරණයට ලබා දුන්නු වාර්තා අනුව ලෝකයටම දැනගන්න හැකි වෙලා තියෙනවා.
අපේ මව්බිම ශ්‍රී ලංකාවට ආසන්න රට ඉන්දියාව හා සම්බන්ධ වන කාරණාවක් කෙරෙහි අවධානය යොමු කිරීම තමයි මීළඟට සිද්ධ වන්නේ. ඉන්දියාව විසින් ලෝකයේ අති නවීනතම ප්‍රහාරක ගුවන් යානා 36ක් ප්‍රංශයෙන් ලබාගනු ලැබුවා මේ ගෙවිල ගිය අඟහරුවාද. ඉතින් මේක මේ කලාපේ ආරක්ෂාවට විශේෂයෙන්ම පකිස්තානයත් සමග උණුසුම් වෙමින් පවතින යුදමය වාතාවරණය, වගේම චීනයත් ඉන්දියාවත් අතර තියෙන උණුසුම් වාතාවරණය සඳහා කොයි ආකාරයෙන් බලපාවිද කියන කාරණාව පිළිබඳව ලෝකයේ අවධානය යොමු වෙනවා. මේ සම්බන්ධව කල්පනා කරද්දී අමල්, ඉන්දියාවේ මේ උත්සාහයේ යටි අරමුණ සහ ඒහා සම්බන්ධ වන තොරතුරු අපිට කොයි විදිහෙන්ද වාර්තා වන්නේ?
දිලක්ෂ, මෙතන දැන් නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍යවරයාගේ ආණ්ඩුව මේ විදිහට ඉන්දියාවේ යුද හමුදාව නවීකරණය කිරීමේ වැඩපිළිවෙලක් හැටියට මේ රෆෑල් කියන යුරෝපයේ නිෂ්පාදිත නවතම ඒ එක්කම ප්‍රබලම ගුවන් ප්‍රහාරක යානා 36ක් ලබා ගැනීමට ගිවිස ගත්තා. ඒකේ පළවෙනි ගුවන් යානා ප්‍රමාණයක් ඉන්දියාවට ලබා දුන්නා. ඉතින් මේ ගුවන් යානා ලබා ගැනීම සඳහා ඉන්දියාවේ ආරක්ෂක ඇමති රාජ්නාත් සිං ප්‍රංශයට ගිහිල්ලා මේ ගුවන් යානා ඔහු ඉන්දියාවේ ගුවන් හමුදාවේ සංවත්සරයේ දවසේම පෞගිය සතියේ ඒවා ඉන්දියාවට ලබා ගත්තා. ඉතින් මේකත් එක්කලා ඉන්දියාවේ ගුවන් හමුදාව මින් කවදාවත් නොදකපු විදිහට අති ප්‍රබල ගුවන් හමුදාවක් බවට පත් වෙනවා. මේ ගුවන් යානා ලබා ගැනීමත් එක්කලා ඔවුනට අවශ්‍ය නම් යුදමය වශයෙන් ඔවුන් පාකිස්තානය හෝ චීනය සමග යම්කිසි ආරවුලක් ඇති කරගත්තොත් එකම අවස්ථාවකදී ස්ථාන දෙකක, එබැවින් රටවල් දෙකක් සමග යුද්ධයකට පැටලුණු අවස්ථාවක වුණත් මෙවැනි ගුවන් යානා වලින් ඔවුන්ට ඒකට මුහුණ දීමේ හැකියාව තියෙනවා කියන පදනම් මත තමයි ඉන්දියාව ඉතාමත්ම අධික මුදලක් වියදම් කළ ඩොලර් බිලියන 10කට ආසන්න මුදලක්. ඩොලර් බිලියන 10ක් කියන්නේ මං කියන්නේ ශ්‍රී ලංකාවේ දරජාතික නිෂ්පාදනයෙන් අටෙන් පම්බුවක් අතර වගේ ප්‍රමාණයක් වියදම් කළා. මේ විදිහට ගුවන් යානා 36ක් ලබා ගැනීමට කටයුතු කරලා තියෙනවා. ඒක ඉන්දියාවේ තියෙන යුද ශක්තිය දෙගුණ කිරීමටත් වගේ පියවර අරන් තියෙනවා. ඉතින් මේක කලාපීය වශයෙන් උත් අලුත් ප්‍රවණතාවයක් හැටියට හඳුන්වන්න පුළුවන්. මොකද මෙවැනි මේ අලුතෙන් යුරෝපයේ හදන මේ රෆායල් කියන ගුවන් යානා ඒවා පාවිච්චි කරන රටවල් බොහෝම සුළු පිරිසයි දැනට තියෙන්නේ. ඉතින් ඒ අතරට ඒ ඉතාමත්ම ඉහළම ගණයේ ගුවන් යානා පාවිච්චි කරන රටක් අතරට ඉන්දියාව පත්වීමත් සුවිශේෂ කාරණාවක්.
මේ සතිය පුරාම ලෝකයේ උණුසුම් ප්‍රවෘත්ති වාර්තා වෙමින් තියෙන්නේ ඔවැනි ආකාරයට. ඒ පිළිබඳව සමාලෝචනය කෙරෙන්න අලුත් තොරතුරු යාවත් කාලීන කරන්න අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව ප්‍රංශ ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට අපි ස්තුතිය පළ කරන. අමල්, එහෙමනම් ආයිබෝන්, අපි ලබන සතියේ සිකුරාදා නැවතත් ලෝවටා විදෙස් විත්ති සමාලෝචනයෙන් හමුවෙමු.
sbs.com.au